ආලයක් තියෙනවා.
කීයද?
මිනිත්තු 6යි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාගේ සෞභාග්‍ය දැක්මත්, ඒ වගේම අපේ අග්‍රමාත්‍යතුමාත් රජයේ මේ අයවැය නූතන ඉතිහාසයේ ජාතික ආර්ථිකය පදනම් කරගත්ත සුවිශේෂ අයවැයක්. මේක බොරු පොරොන්දු නෑ. තරුණ තරුණ රවට්ටල නෑ. ඒක තමයි ප්‍රධානම කාරණේ. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරටේ තියෙන ප්‍රධානම විශාලතම දේශපාලන පක්ෂය අපි මෙරටේ බලය ගන්නට පෙර සෑම ගමකටම ගිහිල්ලා බසිල් රාජපක්ෂ මහතුමා අපේ පක්ෂය නිර්මාතෘගේ ඒ උපදෙස් අනුව ගම සමග පිළිසඳරක් කියලා අපි වැඩසටහනක් කළා. සෑම ගමක අපි යෝජනා ගත්තා. ඒ යෝජනා ගෙනල්ලා ඒ තුළින් මේ අයවැය සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලැස්සුවා. අපි මේ ආණ්ඩුව අරන් අදට මාස 3යි. තුන්වැනි මාසෙ ගෙවෙන්නේ. අද අපි ආපහු තීන්දුව කළා තියෙනවා දෙසැම්බර් 10 වෙනිදාන් පස්සේ ඒ ගම සමග පිළිසඳරක් වැඩසටහනේ යෝජනා ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යවරු, මන්ත්‍රීවරු, සභාපතිවරු, ප්‍රාදේශසභාවල නගරාධිපතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනාම නැවත සැරයක් ගමට ගිහිල්ලා මේ අයවැයෙන් ලැබුණු ප්‍රතිපාදන තුල ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න. මාස 3ට මදිද 60,000කට උපායධාරීන් රැකියාව දුන්නා. මාස 3ට මදිද අපොස සාමාන්‍ය පෙළ අසමත් ලක්ෂයක් තෝරගෙන මේ වෙනකොට 40,000කට ආසන්න තරුණ තරුණියෝ ප්‍රමාණයක් ඒ රැකියාවල යෙදෙනවා, පුහුණු යෙදෙනවා. ඒ නිසා මේ අයවැය ඉතාමත් ප්‍රායෝගික අයවැයක්. හැබැයි අපි දැක්කා යහපාලන අයවැය හැම තැනටම ප්‍රී වයිෆයි දෙනවායි කිව්වා. ගමක් ගානේ අනේ අර ස්මාර්ට් ෆෝන් අරගෙන මෙරටේ තරුණ තරුණියෝ පාරක් ගානේ හන්දි ගානේ බලාගෙන හිටියා. ප්‍රී වයිෆයි හම්බ වෙනකන් අර හැමතුමා අරෙන් පනාඩු හැමතුමා මං හිතන්නේ ඇමතිවරයා මොකද අන්තිවර කළේ? තමුන්නාසලක නායකතුමා කිව්වා කෙල්ල කොල්ලන්ට ලව් කරන්න අවස්ථාව සලසල දෙනවා කිව්වා. ප්‍රී වයිෆයි හරහා අන්තිමට ඩේටා වලට 140ක් බදු ගැව්වා. අර අහිංසක නංගි කෙනෙක් අරගෙන කිව්වා නංගි තෙමෙන්න එපා පාරේ, අපි දැන් පුංචි කාර් එකක් කිව්වා, පුංචි කාර් එකක් දෙන්නම් කිව්වා. අනේ නංගේ ඇඩ්ඩකට ඇවිල්ලා කිව්වා අනේ මේ යහපාලනේ ආවා අපි තෙමෙන්නේ නැහැ. නංගි මොකද උනේ නංගිට? නංගි තාමත් තෙමෙනවා. අපි තමයි දැන් ඒ තෙමිල්ල සාහනියක් දෙන්න අවශ්‍ය නැන්ද.
අපිට මිනිත්තු දෙක කාලයක් තියෙනවා
නිර්මාණය කරන්නේ. ඒ නිසා තමුන්නාසලගේ ආණ්ඩුව එදා දරුවේ කම්බරේ වල 27 දෙනෙක් කිව්වා. මූදේ දීවරේ මැරුණාම හදිසියේ මැරුවා ලක්ෂ 10ක් ලක්ෂ 9ක් දෙනවා කිව්වා. දුන්නද? මොනවද දුන්නද? දීපුවක් කියලා ගේන්න මේකට. අර යන්තම් අර බේරුණේ හර්ෂ මන්ත්‍රීතුමා අර ගිලන් රත ටිකක් ගියනලා දීලා එතුමා හොඳ වැඩක් කළා. අපි කගේ කරනවා. මොකද එතුමා ඊළඟට බලාගෙන ඉන්නවා මුදල් හැමති හරි අගමැති හරි වෙන්න, නායක හරි පක්ෂ වෙන්න. අපි සුබත නායකට එක වෙන මේකක්. නමුත් හරිද? ඒ සීන ටික තමුන්නාසලා ඒ සීන දකපු හින්දා තමයි තමුන්නාසල ජනතාව පැත්තරේ වෙලා තියන්නේ. අද තමුන්නාසල දන්නවා තමුන්නාසල එදා ඒ අවුරුදු පහ තුල ගජපින්න අලංකාරය වගේ කෙප්ප ගහපු ආණ්ඩුවක් මේ රටේ ඉතිහාසෙ තිබුණා නෑ. ට්‍රිලියන 7ක් තිබ්බ ණය බර ට්‍රිලියන 13 දක්වා නැග්ගලා දැන් කියනවා නයෝගුල කිර වෙලයි කියලා. මොනවද කළේ? හම්බන්තොට වරායි කුරලා චෙක් එක ගෙනල්ලා චෙක් එක පෙන්න පෙන්න සතුරු වෙනවා. සතුරු වුණා තමුන්නාසලා. අඩුම ගානේ වී ගබඩාවක් හදා ගන්න පුළුවන් උන් නැහැ. මත්තල ජාත්‍යන්තර ගුවන්තොට පොලේ වී ටික පටවන්න පටන් ගත්තා, තැම්පත් කරන්න පටන් ගත්තා. ඒ තරම්වත් වැඩපිළිවෙලක් ඒ ආණ්ඩුව තුල තමුන්නාසලා තිබ්බේ නැහැ. ඒවයි තමයි අහන්නේ. කොහොම එක සානාධාර? කොහොම එක වැඩපිළිවෙලක්? මාස 3යි අද මේ දැන් යන්නේ අයවැය යෝජනා ටික. අපි දෙසැම්බර් 10න් පස්සේ පටන් ගන්නවා ඊටු ටික. මේ බාරවල් වැඩසටහනක් යනවා. කිලෝමීටර් ලක්ෂ වැඩසටහනක් එක පැත්තකින්.
අප ග්‍රාම සේවක වසනවා. ඒක කරමන්සුතුමා
අවසන් කරනවා. ඒක යනවා. මේ රටේ ආර්ථිකය පුනර්ජීවනය දරිද්‍රතාවය තුරන් කළා. මේ රට එක්සේසත් කළා. සෑම කෙනෙකුටම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත රටක් හදන්නට අපේ ආණ්ඩුව මේරවට ක්‍රියා කරන් යනවා. තමුන්නාසල කාලකන්ණි සතුටක් ලබනවා. හැමතිස්සෙම කොරෝනා ගැන කිය කිය
අවසන් කරන්න මන්ත්‍රීතුමා.
අපි කියනවා ඒ කොරෝනාත් මර්ධනය කරනවා. ඉදිරි සති කීපය තුල මේ රටේ ජනතාවට සෞභාග්‍යමත් සෞභාග්‍ය දැක්ම විඳින්නට අවස්ථාව සලසනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රකාශ කර සිටිනවා ඉස්සතේ.
ගරු කුමාරසිරි රත්නායක මැතිතුමා මිනිත්තු 5යි.
ප්‍රශ්නාරද ගරු මන්ත්‍රීතුමියනි, අද මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි අයවැය ප්‍රකාශ ඉදිරිපත් කරන වෙලාවේ අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ලෝකේ රටවල් වැඩි ප්‍රමාණයක් ගෝලීය කොරෝනා වසංග තත්ත්වය නිසා දැඩි ආර්ථික අපහසුතාවයන් රැසගෙන මුහුණ දෙමින් තම රටවල මූල්‍ය කළමනාකරණය මෙන්ම ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීමේදී අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටින මොහොතක සාර්ථක අයවැය ලේඛනයක් ඉදිරි වසර සඳහා ඉදිරිපත් කිරීම පිළිබඳව කරුව ග්‍රාමාත්‍ය වගේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අපගේ ගෞරවනීය ස්තුතිය ප්‍රථමයෙන් පිරිනමමු. වසර 50ක දේශපාලන අධ්‍යක්ෂකීම් ඇති පරිණත දේශපාලන නායකයෙක් විදියට ආර්ථිකයේ වර්ධනයන් මෙන්ම ආර්ථිකයේ පසුබෑම් ඇතිවන අවස්ථාවලදීත් මූල්‍ය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති එතුමා මේ ඉදිරිපත් කළ අයවැය අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම තුළ ඇති ආර්ථික සංවර්ධන වැඩසටහන ඉලක්ක සපුරා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් හැටියටයි අපි දකින්නේ. ගරු මන්ත්‍රීතුමියනි, කොරෝනා වසංග තත්ත්වය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කර තිබුණත් සෞභාග්‍ය දැක්ම තුළ සඳහන් කළ බොහෝ කාරණා යථාර්ථයක් බවට පත් කරන්නට මේ අයවැය ලේඛනයේ තුළ ප්‍රතිපාදනය වෙන් කළා තියෙනවා. ඒ වගේම අපේ රජයේ බලයට පත් වෙලා පසුගිය ජනවාරි මාසයේදී මේ රටේ ජනතාව ලබා දුන්න බදු සහන ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට මේ අයවැය ලේඛනය තුළ ඒ ඇතුළත් කර තිබීමත් සුවිශේෂී ලක්ෂණයක් හැටියට අපි දකිනවා. අපට මතකයි යහපාල ආණ්ඩුව බලයට පත් වෙලා මේ රටේ ජනතාවට එදා තිබුණ වදු විශාල වශයෙන් වැඩි කරලා ජනතාව වගේම ව්‍යාපාරිකව දැඩි පීඩනයකට පත් කරලා තිබුණා. ඒ අය වෙනුවෙන් විශේෂ බදු සහන ලබා දෙමින් නිෂ්පාදන ව්‍යාපාර මත අය කරන ආදායම් බද්ද එදා 128 ඉඳලා 118 දක්වා අඩු කරන්න අපේ රජය කටයුතු කළා. ඒ වගේම ආර්ථික සේවා ගාස් සහ රඳවා ගැනීම බද්ද අහෝසි කළා. ඒ වගේම එදා යහපාල ආණ්ඩුව ආගමික සිද්ධාස්ථාන මත පණවා තිබූ බදු සම්පූර්ණයෙන්ම අහෝසි කළා. ඒ වගේම විශේෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒ වගේම ළමා ඉතුරුම් ගිණුම් වලට පණවා තිබූ රඳවා ගැනීම බදු සම්පූර්ණයෙන්ම අහෝසි කළා. මේ ආකාරයට බදු සහන ලබා දෙමින් රටේ නිෂ්පාදන ආර්ථිකය ඉහළ තැනකට ගෙන එන්නට පසුගිය වසරක කාලය තුළ කටයුතු කිරීම පිළිබඳව විශේෂම අපි
ඔබතුමාට මිනිත්තු 2 කාලයක් තියෙනවා. තව
ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි, මේ අයවැය ලේඛනයේ සඳහන් ප්‍රතිපාදන වෙන් කිරීම අපේ දිස්ත්‍රික්කයට වැදගත් වන ආකාරය පිළිබඳව මගේ අවධානය යොමු කරන්න කැමැතියි. අපි පිරිසුදු පානීය ජලය නොමැති කම නිසා දිස්ත්‍රික්කයේ පවුල් විශාල සංඛ්‍යාවක් අද පීඩා විඳිනවා. ඒ පවුල් වෙනුවෙන් පානීය ජල යෝජනා ක්‍රම අලුතින් ආරම්භ කරන්නටත් ඒවගේම දැනට ආරම්භ කර ඇති ඒ ජල යෝජනා ක්‍රම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දෙමින් ඒ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න පුළු රටේම පානීය ජල අවශ්‍යතාවෙන් වෙනුවෙන් රුපියල් බිලියන 1000ක් වෙන්කරද්දී අපි විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්කයේ තියෙන ඒ පානීය ගැටලු අපිට විසඳන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි පොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් 90%ක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන අය. හේන්ගවිත යන ඔවුන්ගේ ප්‍රධාන ජීවිකාව බවට පත් වෙලා තියෙනවා. ඒ එදා වෙල් ලක්ෂයක් තිබුණ වෙල් ලස්සේ නටබුන් වූ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එයින් වැඩි ප්‍රමාණය පහුගිය කාලය තුල සංවර්ධනය කරත් අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා ඉදිරි වසර කීපය තුල ඉතිරි වැව් බමුණු ටික ප්‍රතිසංස්කරණය කරලා ඒ ගොවි ජනතාවට අවශ්‍ය වාරි ජල පහසුකම් ලබා දෙන්න. ඒ සඳහා ඉදිරි වර්ෂය තුල විශාල මුදල් ප්‍රමාණයක් වෙන්කර දීම පිළිබඳව අපේ ගරු අග්‍රාමාත්‍යතුමන්ට මේ අවස්ථාවේදී අපේ ස්තුතිය පිරිනමනවා.
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි අපි අධ්‍යාපනයේ සම අවස්ථාව ගැන කොහොමද කතා කළත් පසුගිය රජය අධ්‍යාපනයට විශාල මුදලක් ලබා දෙනවා කියලා කිව්වත් ඒ අවශ්‍ය ප්‍රතිපාදන අපේ දිස්ත්‍රික්කවල ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා මේ අයවැය තුලින් අධ්‍යාපනයේ විශාල මුදලක් වෙන් කරලා දීලා අධ්‍යාපනයේ අපේ හැම පාසලකටම ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්නට කටයුතු කිරීම පිළිබඳව අපේ ගරු අග්‍රාමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි කරන්න ඒ වගේ වෘත්ති අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න මේ අයවැය තුළ ප්‍රතිපාදනය වෙන් කර තිබීම පිළිබඳවත් විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් පෙරටේ සමස්ත ජනතාවට සිංහල දමිළ මුස්ලිම් සීලම ජනකොටස් වලට අවශ්‍ය ගැටිතල පහසුකම් ලබා දෙමින් මෙරට සංවර්ධනය කරගෙන යන්නට අතිගරු ජනාධිපතිතුමන් වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මන් ගෙන යන්නා වූ වැඩපිළිවෙල එක්කම අපේ රජය ගෙන යන ඒ ගරු අමාත්‍ය මණ්ඩලය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක විදිහට කරගෙන යන අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මාධ්‍ය හිරේනෝ ස්තුති.
ගරු මිලන් ජයතිලක මන්ත්‍රීතුමා මිනිත්තු 5යි.
ගරු මූලාසනේ රූඩ මන්ත්‍රීතුමියනි අද විශේෂයෙන්ම මට ලැබිලා තියෙන්නේ මේ රටේ පොදු ජනතාවගේ සිතුම් පැතුම් සැබෑ කරන ඒ වගකීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්�ය දැක්ම වැඩපිළිවෙල ජයග්‍රහණය කරන අයවැය පිළිබඳව අදහස් දක්වන් හැමදාම කොළඹ සීත කාමරවලට එලා නායකයෝ හදපු අයවැය වෙනුවට අද ගම සමග පිළිසඳරක් වැඩසටහනත් එක්ක ගමේ ජනතාවගේ අදහස් ඒකරාශී කරගෙන රටේ දියුණුව ගැන හිතලා හදපු සාර්ථක අයවැය. සිනමාව මැතිනිගෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති වෙනවා. දේශීය ආර්ථිකයට මුල් තැන දුන්න අපේකම කියවපු ආර්ථිකය විනාශ වෙන්නේ එදා පටන්. මහින්ද යුගයේ යුද්ධය අවසන් කරලා මේ රටේ ආර්ථික මර්මස්ථාන ගොඩනගලා ආසියාවේ ආශ්චර්ය සිහිනය ගොඩනැගුවා. නමුත් 2015 මේ රට බාරගත්ත යහපාලන ආණ්ඩුව රට විනාශ කරලා දැම්මා. දැන් ඉන්න විපක්ෂයට මේවා කියලා වැඩක් නැහැ. තේරුම් ගන්න බෑ. මොකද නොදියුණු ජනකොටසක් අසමාන පිරිසක් ඉන්නේ. අමුවෙන් මස් මාළු කනවා. ඒ විතරක් නෙමෙයි පිරිමි කසාද බදිනවා. ඔක්කොටම කෙලවුණක් කමන්න නැහැ. තමන් බේරිලා කියලා හිතාගෙන 300ක් පමණ මරණයට පත් කරලා බෝම්බ ගහද්දී ගෙවල් වලට ගිහිල්ලා ඒවා දැනගෙන නිදාගෙන හිටපු මන්ත්‍රීවරු ඉන්න විපක්ෂයක් අද තියෙන්නේ. අද විපක්ෂය රන් කරන්නේ සෝෂල් මීඩියා වලින් විතරයි. සැලසුමක් නැහැ. අයාල යන්නේ. ඒකට හේතුව විපක්ෂයට හොඳ නායකයෙක් නැහැ. සජිත් ප්‍රේමදාස අද විපක්ෂයේ නායකයාද ෆේල්. අද ඉන්න මන්ත්‍රීවරු ටික තියාගන්න බෑ. අද මන්ත්‍රීවරු තියාගන්න බැරි තත්ත්වයකට අද විපක්ෂය ඇවිල්ලා ඉවරයි. මේ විපක්ෂ කල්ලිය දන්නේ ආණ්ඩුවට ෆේල් කිය කිය ඇවිදින්න විතරයි. ඊයර්ගේ කාලේ උතුමාණන් කියන්න කියලා කිව්වා. ප්‍රේමදාසගේ කාලේ ශ්‍රීමත් කියන්න කිව්වා. අපේ ජනාධිපතිතුමාට අද සර් සාර් කියාගෙන ඒකාධිපතිය දාන්න අපහාස කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ඒවා කරන්න ලොවෙත් බෑ. ඒක හොඳට මතක තියාගන්න විපක්ෂයේ හැටියට. ඒ වගේම තමයි වී සඳහා පොහොර නොමිලේ ලබා දීමත් අනෙක් භෝග සඳහා අවශ්‍ය පොහොර මිටියක් රුපියල් 1500ට මිලකට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා මගේ විශේෂ ස්තුතිය මම පුද කරන ගම්පහ දිස්ත්‍රික්කයේ වගේම මගේ දොම් පියාසනේ ජනතාව වැඩි වශයෙන් අන්නාසි මඤ්ඤොක්කා වැනි කෘෂි භෝග වගාව තුලින් විශාල විදේශ විනිමයක් ගේනවා. ඒ සඳහා වී වලට ලබා දෙන ඒ මොහොර සහනාධාරෙම ලබා දෙන්න කියලාත් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පසුගිය වසර හතරමාර පුරාවට නැවතිලා තිබෙන ඉදිකිරීම් කර්මාන්තය ජාතික ආර්ථික 10%ක් පමණ ප්‍රමාණයකට දායකත්වය දැක්වුවා. ඒ නැවත නගා සිටුවීම සඳහා 90%ක් දක්වා බැංකු ණය ලබා දීමේ යෝජනාව ඉතාම වැදගත් කාරණාවක් හැටියට අද මා දකිනවා. ඒ වගේම තමයි විදේශ විනිමය කළමනාකරණය කරලා කර ගැනීම සඳහා වාහන ආනයනය කිරීම නවතා ඇති බැවින් ඒ ව්‍යාපාර මගින් දැනට යැපෙන ව්‍යාපාරිකයන් සහ එම ආයතනවල සේවකයන් සඳහා විධිමත් වැඩපිළිවෙළක් යටතේ වුණ නැවතත් ආර්ථික ප්‍රවාහයට සම්බන්ධ කර ගැනීම විශේෂ අවශ්‍යතාවයක්. ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ දැනුම හා මේ වන විට ගොඩනැගී ඇති සම්බන්ධතා මගින් වාහන එකලස් කරන කර්මාන්ත ආයතනයක් ආරම්භා එහි කොටස් සඳහා ආයෝජන ලබා ගැනීම මගින් මේඩ් ඉන් ශ්‍රී ලංකා වාහනයක් නිෂ්පාදනය කර විකිණීමේ ආඩම්බරය ඔවුන්ට හිමි කර දීමට කටයුතු කරන ඒ වගේම තමයි කොළඹ නගරයට සීමා වුණු පාසල් සංවර්ධනය සහ ක්‍රීඩා වෙනුවෙන් ගාමීය පාසල් ගාමීය ක්‍රීඩා පිටි සංවර්ධනය සඳහා රුපියල් මිලියන 3000ක අතිරේක ප්‍රතිපාදනයක් වෙන් කිරීම තුළින් අද ගමට මේ ප්‍රතිලාභ යනවා වගේම මත්ද්‍රව්‍ය වැනි ඒ විනාශකාරී උවදුරු වලින් අපේ තරුණ පරපුර අද බේර ගන්න පුළුවන් වටපිටාවක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තමා සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 18000ක අතිරේක මුදල් වෙන් කිරීම යෝජනාවක් තිබෙනවා. ඒ යෝජනාව ඉතාමත්ම සුවිශේෂී යෝජනාවක් මේ මොහොතේ මේ කාල සීමාව හැටියට. ඒ වගේම තමයි සේව සංඛ්‍යාව 90 රක්ෂණ දායක මුදලක් අය කරගෙන සියලු ශ්‍රමිකයන්ට කොවිඩ් වැනි වසංගත සඳහා රක්ෂණාවරණයක් ලබා දීමේ ක්‍රියා කිරීම ගැන ඉතාම කාලුචිත ක්‍රියාවක් හැටියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි අද මේ හරහා අද කොවිඩ් 19 වසංගත හමුවේ පාසල් අධ්‍යයන නැගැන් සිටීමට ඒ ගුරු ගෙදර අධ්‍යාපන නාලිකාවටත් අද රුපියල් මිලියන 3000ක් පමණ වෙන් කරලා ඒ කටයුතු කිරීම කාලෝචිත කටයුත්තක් හැටියට දකිනවා. ඉතින් මේ අයවැය සාර්ථකව අනාගතයේ අපේ රට ගොඩනගන පළවෙනි අයවැය හැටියට ඒක ශක්තිමත්ව ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් පණිහන බොහොම ස්තුතියි.
ගරු එම් උදේ කුමාර් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
சபைக்கு தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களே, நமது நாட்டின் 75வது வரவு செலவு திட்டத்தை தனது 75வது பிறந்த தின சமயத்திலே கௌரவ பிரதமரும் நிதியமைச்சருமான கௌரவ மஹிந்த ராஜபக்ச அவர்கள் சமர்ப்பித்திருக்கிறார். இது ஜனாதிபதி அவர்களின் பதவியேற்ற பிறகு சமர்ப்பிக்கப்படும் முதலாவது வரவு செலவு திட்டம். அதே போல புதிதாக பதவியேற்ற அரசாங்கத்தின் முதலாவது வரவு செலவு திட்டமாக இது கணிக்கப்படுகிறது. அத்தோடு நாட்டின் முக்கியமான 2 தேர்தல்கள் நிறைவு செய்யப்பட்ட பிறகு சமர்ப்பிக்கப்படும் வரவு செலவு திட்டமாக இது கணிக்கப்படுகிறது. அத்தோடு மிகவும் எதிர்பார்ப்புக்கு மத்தியிலே சமர்ப்பிக்கப்பட்ட வரவு செலவு திட்டமாக இதனை முழு நாடும் எதிர்நோக்கி கொண்டிருந்தது. அந்த வகையிலே முன்வைக்கப்பட்டுள்ள வரவு செலவு திட்டத்தில் அரச வருமானத்திற்கும் அரச செலவினத்திற்கும் இடையிலே பாரிய ஒரு வேறுபாடு காணப்படுவதை நாம் காணக்கூடியதாக இருக்கிறது. ஆகவே இந்த வேறுபாடை நிவர்த்தி செய்வதற்காக அரசாங்கம் கடன் பெரும் நிலைமைக்கு தள்ளப்பட்டுள்ளது. ஆனால் நாங்கள் ஏற்கனவே கடன் சுமையிலே இருக்கிறோம். மக்கள் வங்கி மத்திய வங்கியின் அறிக்கையின்படி நாட்டின் கடன் தொகை தற்போது நிலையிலே 13 trillion உள்ளது. அத்தோடு 2020-21 பெறப்படவிருக்கும் கடன் தொகை 5 trillion எதிர்பார்க்கப்படுகிறது. அந்த வகையிலே நாட்டின் மொத்த கடன் தொகை 18 trillion அதிகரிக்கக்கூடிய சூழ்நிலை உருவாக்கப்பட்டிருக்கிறது. தற்போது உள்நாட்டு உற்பத்தி குறைந்துள்ளது. மொத்த தேசிய உற்பத்தியிலே 90% கடனாக காணப்படுகிறது. அத்தோடு பொருளாதார வளர்ச்சி வீதம் மிக மந்த கதியிலே இருக்கிறது. தற்போது சமர்ப்பிக்கப்பட்டுள்ள வரவு செலவு திட்டத்திலே மொத்த வருமானம் 1961 million மொத்த செலவீனம் 3525 million உள்ளது. அந்த வகையிலே துண்டு விழும் தொகை 1564 million இருக்கிறது. ஆகவே இந்த துண்டு விழும் தொகையும் கடனாக பெறப்பட வேண்டிய சூழ்நிலையிலே தான் நாடு தள்ளப்பட்டு இருக்கிறது. ஆனால் ஏற்கனவே சர்வதேச மூடி சமைப்பின் கணிப்பின்படி கடன் செலுத்தும் நாடுகளின் பட்டியலிலே இலங்கையின் தரம் குறைக்கப்பட்டுள்ளது. அது மேலும் கடன் பெறும் நிலை ஏற்படுவது சூழ்நிலை மிகவும் ஆபத்தான ஒரு சூழ்நிலையாக காணப்படுகிறது. அத்தோடு இலங்கை ஒவ்வொரு வருடமும் 4 பில்லியனுக்கு அதிகமான டாலர் தொகையை செலுத்த வேண்டிய சூழ்நிலையில இருக்கிறோம். ஆகவே இது மேலும் அதிகரிக்கக்கூடிய வாய்ப்பும் இருக்கிறது. ஆகவே இந்த வரவு செலவு திட்டத்திலே வருமானத்தை ஈட்டும் முறையும் கடனை அடைக்கும் முறையும் தெளிவாக குறிப்பிடப்படவில்லை. ஆகவே இது பொதுவான அப்பாவி மக்களின் தலையிலே சுமத்தப்படும் என்ற அச்சம் நிலவுகிறது. அத்தோடு மேலும் கடன் பெறும் முயற்சியில் ஈடுபடாமல் மேலும் முதலீடுகளை ஊக்குவிப்பதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். அதன் மூலம் மட்டும்தான் முழுமையான ஒரு தீர்வை நாங்கள் பெற்றுக் கொள்ள முடியும். அத்தோடு சபைக்கு தலைமை தாங்கும் கருவு உறுப்பினர்களே, தற்போது நாட்டிலே இருக்கும் மிக முக்கியமான ஒரு பிரச்சனை கொரோனா பிரச்சனை ஆகும். இந்த கொரோனா பிரச்சனை மேலும் 2 வருடங்களுக்கு நீடிக்கும் என்று உலக சுகாதார ஸ்தாபனம் கூறியிருக்கிறது. அரசாங்கமும் கொரோனாவுடன் வாழ பழகிக் கொள்ள வேண்டும் என்று கூறியிருக்கிறது. ஆனால் கொரோனாவால் பாதிக்கப்பட்ட நாட்டின் பொருளாதாரத்தை கட்டியெழுப்புவதற்கும் அதனால் பாதிக்கப்பட்ட மக்களின் வாழ்வாதாரத்தை மேம்படுத்துவதற்கும் எந்த விதமான நிரந்தர தீர்வும் இந்த வரவு செலவு திட்டத்தில் முன்வைக்கப்படவில்லை. அத்தோடு அத்தியாவசிய பொருட்களின் விலை அதிகரித்திருக்கு. அதனால் மக்கள் அன்றாட வாழ்க்கை கூட பூர்த்தி செய்ய முடியாத நிலைமைக்கு தள்ளப்பட்டுள்ளார்கள். ஆகவே இந்த வரவு செலவு திட்டத்திலே பாமர மக்களுக்கு எந்த விதமான நிவாரணம் இல்லை, அரசாங்க ஊழியர்களுக்கு சம்பள உயர்வு இல்லை. ஆகவே இந்த வகையிலே இந்த வரவு செலவு திட்டத்திலே மலைய மக்கள் பற்றி எந்த விதமான விடயங்களும் குறிப்பிடப்படாத மிக கலைக்கூடிய விடயமாகும். இந்த நாட்டிலே அன்று தொட்டு இன்று வரை மலைய மக்கள் இந்த பொருளாதாரத்துக்கு முதுகெலும்பாக இருந்திருந்து தோல் கொடுத்து இருக்கிறார்கள். ஆனால் மலைய மக்களுக்கு தொடர்ந்து எந்த விதமான ஏற்றமோ மாற்றமோ ஏற்படாமல் தொடர்ந்து ஏமாற்றத்தை மட்டுமே சந்தித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே அவர்களுக்கு தனி வீடு திட்டமோ அல்லது அவர்களுக்கு காணி உரிமை பற்றி எதுவுமே குறிப்பிடப்படவில்லை. மலை மக்களின் எந்த விதமான அபிவிருத்தி திட்டங்கள் உள்வாங்கப்படவில்லை. இதனை மூடி மறைப்பதற்காக மலை மக்களின் சம்பள உயர்வு முன்மொழிவை மட்டுமே இந்த வரவு செலவு திட்டத்தை உள்வாங்கி இருக்கிறார்கள். இந்த சம்பள உயர்வு முன்மொழிவும் வரவு செலவு திட்டத்தின் மூலமாக கொடுக்கப்பட முடியாது. ஆகவே இதனது 1915 ஆம் ஆண்டு முன்வைக்கப்பட்ட ஒரு கோரிக்கையாகும். 5 வருடங்கள் கழித்தும் இந்த 1000 ரூபாய் என்ற பேச்சுக்குள் நமது மலை மக்கள் முடக்க நினைக்கிறார்கள். அன்று முன்வைக்கப்பட்ட இந்த 2015 ஆம் ஆண்டு 1000 ரூபாவும் இன்றுள்ள விலைவாசி உயர்வு வாழ்க்கை செலவு மற்றும் நாணய மதிப்பு போன்றவற்றை ஒப்பிடும் போது 1300 ரூபாய் வழங்கப்பட வேண்டும். ஆகவே இதனை தாண்டி இன்னும் 1000 ரூபாய் என்ற நுழைவுக்குள்ளே மலை மக்கள் முடக்கப்பட்டிருக்கிறார்கள். ஆகவே பிரதமர் அவர்கள் உறுதியளித்தபடி அடிப்படை சம்பளம் 1000 ரூபாய் இந்த வரவு செலவு திட்டத்தின் மூலம் முன்வைக்கப்பட வேண்டும். ஏனென்றால் பிரதமர் அவர்கள் இந்த சபையிலே கூறிய பிறகு பெருந்தோட்ட கம்பெனி 1000 ரூபாய் சம்பளத்தை பெற்றுக் கொடுக்க முடியாது என்று கூறியிருக்கிறார்கள். ஆகவே பிரதமர் அவர்கள் நேரடியாக தலையிட்டு இந்த வரவு செலவு திட்டத்தின் மூலமாக அந்த கம்பெனிகளுக்கு அழுத்தத்தை அல்ல நிர்பந்தித்து அவர்கள் கட்டளையிட்டு 1000 ரூபாய் சம்பளத்தை பெற்றுக் கொடுக்க வேண்டும். இனிவரும் காலங்களிலே வரவு செலவு திட்டத்தின் மூலமாக சம்பளத்தை நிர்ணயித்து பெருந்தோட்டங்கள் மூலங்களுக்கு அழுத்தத்தை கொடுத்து உத்தரவை பிறப்பித்து 1000 ரூபாய் சம்பளம் அடிப்படை சம்பளம் வழங்கப்பட வேண்டும் என்பதை மீண்டும் உறுதியாக கூறுகிறேன். இதற்கு நிரந்தர தீர்வு இந்த வரவு செலவு திட்டத்தின் மூலமாகவும் பாராளுமன்றத்தின் மூலமாக மட்டும்தான் இந்த மலை மக்களுக்கு ஒரு நிரந்தரமான தீர்வு கிடைக்கப்படும். அத்தோடு இந்த 1000 ரூபாய் என்ற சம்பளத்துக்குள் மலை மக்களை முடக்க வேண்டாம். இதனை தாண்டி மலை மக்களுக்கு பல தேவைகள் இருக்கிறது, குறைகள் இருக்கிறது. அதனை நிச்சயமாக நிவர்த்தி செய்யப்பட வேண்டும். மலை மக்கள் தொடர்ந்து ஏமாற்றப்பட்ட சமூகமாய் இருக்க முடியாது. அதற்கு எதுக்கு நாங்கள் இடமளிக்க மாட்டோம். இந்த நாட்டின் பொருளாதாரத்துக்கு உந்து சக்தியாக இருந்த மலை மக்களை யாரும் புறந்தள்ள முடியாது என்பதை நான் இந்த சபையில் அனைவருடையும் தாழ்மையுடன் கேட்டுக் கொள்கிறேன். மலை மக்கள் எதிர்கால வாழ்வுக்கு அனைவரும் ஒன்றுபட்டு குரல் கொடுக்கப்பட வேண்டும் என்றும் தாழ்மையுடன் கேட்டுக்
விசேஷයෙන්ම එක පැත්තකින් පහුගිය ආණ්ඩුවේ අදුරදර්ශී ප්‍රතිපත්තිය නිසා මෙරටේ ආර්ථිකය කඩා වැටලා තිබ්බා. තවත් පැත්තකින් පහුගිය ආණ්ඩුවේම අදුරදර්ශී ආර්ථික ක්‍රියා ආරක්ෂක ක්‍රියාවලිය නිසා පාස්පු පහර ලක්වලා මෙරටේ ආර්ථිකය කඩා වැටලා තිබ්බා. තවත් පැත්තකින් මහා බැංකු ප්‍රහාරයත් එක්ක මහා බැංකු කොල්ලයත් එක්ක මෙරටේ ආර්ථිකය කඩා වැටලා තිබ්බා. ඒත් එක්කම මෑතදී අපිට අපේ රටක් විදියට මුහුණ දෙන්න තියෙන මේ COVID-19 වසංගතය නිසා අපේ රටේ ආර්ථිකයේ පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ අභියෝගات එක්ක තමයි අපිට මේ 20-21 අයවැය ගෞරව අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ. ඒත් එක්කම විශේෂයෙන්ම අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම වගේ කඩා වැටලා තියෙනවා. ඒත් එක්කම අපේ රට විශාල වශයෙන් විදේශ විනිමය හොයපු විදේශ ශ්‍රමිකයන්ගෙන් අපේ රටට ලැබුණු එම ආදායම අහිමි වෙලා තියෙනවා. ඒත් එක්කම අනිත් පැත්තෙන් ඇගලුම් කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් ඒකේ මේ කොවිඩ් වසංගතය නිසා ඇගලුම් කර්මාන්තය හරහා අපිට ලැබුණු ආදායම අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල අභියෝග රාශියක් හැමෝම තමයි මෙම අයවැය ඉදිරිපත් කරන්නේ. නමුත් අපිට හොඳ අවස්ථාවක් තියෙනවා. මුළු සමස්ත ලෝකයේම මේ කොවිඩ් වසංගතයට භාජනය වෙලා ආර්ථික වශයෙන් ඒත් එක්කම සමාජීය වශයෙන් කඩා වැටෙමින් තියෙන වෙලාවේ අපිට උපක්‍රමශීලීව අපිට අපේ අපනයන ආර්ථිකය සංවර්ධනය කරගන්න පුළුවන් නම් අපිට උපක්‍රමශීලීව අපේ නිෂ්පාදන ආර්ථිකය සංවර්ධනය කරගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය ක්‍රමවේද සකස් කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට කොවිඩ් වලින් පසු එළඹෙන ලෝකෙදී ඉතාම ශක්තිමත් ආර්ථිකයකට යන්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් විදිහට අපිට ලෝකෙට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒකට අවශ්‍ය සැලසුම් මෙම අයවැය ඇතුලේ අපි දකිනවා. ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශක්තිය අවශ්‍ය බලය අපේ ආණ්ඩුවත් එක්ක තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමාටත් සියලුම අමාත්‍යවරුන්ටත් මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට මාතලේ දිස්ත්‍රික්කයට විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් මෙම අයවැය හරහා අපේ ජනතාවට ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මුළු ලංකාව පුරාම කිලෝමීටර් ලක්ෂයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරන වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී මාතලේ දිස්ත්‍රික්කයට 2021 වසරේදී පමණක් කිලෝමීටර් 1170ක ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. ඒත් එක්කම A ශ්‍රේණියේ සහ B ශ්‍රේණියේ මාර්ග කිලෝමීටර් 154ක් සංවර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන මෙම අයවැය අන්තර්ගත වෙලා තියෙනවා. එම A ශ්‍රේණිය සහ B ශ්‍රේණියේ මාර්ග අතර මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව පුලපුලා බලා සිටි ගලේවෙල සිට කලාවට ගමන් කරන මාර්ගය, ඒත් එක්ක මාතලේ සිට ගලේවට ගමන් කරන මාර්ගය අතුරත් වෙලා තියෙනවා. ඒත් එක්කම නාගුල සිට දමුල්ල දක්වා A9 මාර්ගය සංවර්ධනය කරන්න රුපියල් මිලියන 800ක් මෙම අයවැයෙන් අතුරත් කරලා තියෙනවා. ඒත් එක්කම කුෂිකර්මාන්ත පැත්තෙන් බැලුවොත් එහෙම මාතලේ දිස්ත්‍රික්කයේ බීලුණු ගොවියට අක්කර 50,000ක් වගා කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි වසර දෙක තුන ඇතුළතදී අවශ්‍ය කටයුතු සලස්සන්න අවශ්‍ය ප්‍රතිපාදන මෙම අයවැයට අතුරත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි අපේ රට ආනයනය කරන බීලුණු බීජ ආනයනය වළක්වලා ඉදිරි වසර දෙක තුන ඇතුළත බීලුණු බීජ නිෂ්පාදනය කරන්න මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවල ප්‍රදේශයේ කිඹිස්ස ප්‍රදේශයේ විශේෂ මධ්‍යස්ථාන දෙකක් සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. තවත් පැත්තකින් අධ්‍යාපන අංශයෙන් බලපුවාම ලංකාවේ සියලුම පළාත් සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරමින් විශ්වවිද්‍යාල 10ක් අලුතෙන්
පිහිටවන අවස්ථාවක් තියෙනවා ඔබතුමාට.
විශ්වවිද්‍යාල 10ක් අලුතෙන් පිහිටවන අවස්ථාවේදී මාතලේ දිස්ත්‍රික්කයට සුවිශේෂී තැනක් දීලා මාතලේ පුරවර විශ්වවිද්‍යාලයේ සාදන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා මෙම අයවැය හරහා. එතකම මම මතක් කරන්න ඕනි පිරිවෙන් අධ්‍යාපනය, මැණික් කර්මාන්තය, මාතලේ දිස්ත්‍රික්කයේ කණුජ කර්මාන්තය ආදී විවිධ කර්මාන්ත වලට අවශ්‍ය ප්‍රතිපාදන මෙම අයවැයෙන් ලබා දීලා තියෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමියනි, මම විශේෂයෙන් මතක් කරන්න ඕනි මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගන ගැන. පහුගිය ආණ්ඩුවේ සාහසික ක්‍රියාවලියක් ඇතුළත ලංකාවේ සියලුම ක්‍රීඩාංගන ඇතුළත්ව ක්‍රියාත්මක කරපු සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිඵලයක් විදිහට මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ක්‍රීඩාංගන මේ වෙද්දී අකර්මණ්‍ය වෙලා තියෙනවා. වසර 4ක් තිස්සේ කිසිම ක්‍රීඩකයෙකුට මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ක්‍රීඩාංගන කිසිවක් පාවිච්චි කරන්න බැරි තත්ත්වයක් ඇතිලා තියෙනවා. අපේ වාසනාවට පහුගිය දවසේ නාමල් රාජපක්ෂ ගරු ක්‍රීඩා මාත්‍යතුමා මාතලේ දිස්ත්‍රික්කයට ඇවිල්ලා එම ක්‍රීඩාංගන වලට ගිහිල්ලා ඒවා අධීක්ෂණය කරලා එම සිදුලා තියෙන අකටදු ගැන නිසි පරීක්ෂණයක් කරන්න අවශ්‍ය නියෝග ලබා දීලා එතුමා මුදල් ලබා දුන්නා. ලබන වසරේ මුලදීවත් මෙම ක්‍රීඩාංගන සියල්ල නැවතත් මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දෙන්න. ඒත් එක මම මතක් කරන්න ඕනේ වාරි සෞභාග්‍ය විරපති හරහා මුළු ලංකාවේම වැව් 500ක් යළිත් ප්‍රතිසංස්කරණය කරන වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයට විශේෂ ප්‍රමුඛතාවයක් දීලා වැව් සහ අමුණු සංවර්ධනය කරන කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම මේ ක්‍රීඩා පිටි වාරි මාර්ගයේත් එක්කම අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරලා තියෙන අවස්ථාවේදී ඒත් එක්කම රටක් විදිහට අපි 2015 දී මේ රට බාර දෙද්දී පහුගිය ආණ්ඩුවට මේ රටේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබ්බා. නමුත් ඔවුන්ගේ අදුරදර්ශී ක්‍රියාපිළිවෙත් නිසා මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. නමුත් අපි මේ ඔවුන්ගේ ක්‍රියාපිළිවෙතත් ඒත් එක්කම මේ කොවිඩ් වසංගතයේ තියෙන ප්‍රතිඵලත් එක්ක අපි එකතු කරලා අපි ඊළඟට 2021 අයවැයත් එක්ක ඉදිරි වසර දෙක තුන මේ රට ඉතාමත් ස්ථාවර තැනකට ගෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම ස්තුතියි.